సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణకాలు అయం బదంత ధమ్మశ్రవణకాలు అయం బదంత ధమ్మశ్రవణకాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప్ప హెమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే పిన్నతున్ హెమ దినామ మే విలావే బలాపొరొత్తువన్ని ధర్మశ్రవణీ కరన్నటై కలుతర మహీనటియ హీనటి అంగల వైద్య నిల నివాసేహి పదించి వైద్య చేతనీ లక్షికా బలపిటియ మహాత్మ్య ఇవగేమి అమెరికా ఎక్స్ జనపదే పదించి చందిమా నిశాంతి మహాత్మ్యతులు పిన్నుతున్ తమై అద మే దేశనావట దాయకత్వేగిన కటయుతు కరాన్ని మే పిన్నుతుంట సువసేమ జీవితావబోధే కరాయ అన్నట మీ ధర్మదాన మీ కుసల్ బలవత్వేవా కిలపి ప్రార్థనా కరను. దెన్ ధర్మశ్రవణీకరన్నట కాలే పిన్నత్ని బుదురజానన్ వహన్సే గే దేశనావక్తేనో న అల్లి ఏత కేల పిన్నత్ మహానిని లోకే కిసివకటవా తెలిన్ డిపా కేనిక ధర్మ మార్గే తులవా ధర్మ మార్గే టాపుకిన అవబోధ కరగన్నవా మిసక్ ఏక ఎత్తులేవాత్ విశేష అలీం హదాగాని నే మే స్వామిన్వహన్సేల ఎసరు కరాయ పవా స్వామిన్వహన్సేలా కెరిహి పవా విశేష అలీం అక్కదాగన్నో ఏక హొంద తయాక్ నిమి ఈట పస్సి అలీం హదగత్త హదాగత్తామ ఏక ఏతుల యమ్ కిసి అవిలీం అక్తియనో మొకద్ద అవిలీమ అనే మే స్వామిన్వహన్సే అపే దాని భారగండోన్ అపే కటయుతువల్ట ఇండోన్ వినాయకి కటయుతువల్ట వడా ప్రముఖతామే అపే కటయుతువల్ట దిండోన్ కేకియా ఎలీమ పదనం కరగిన వివిధ విధియట గిని గనీమ ఎతివెనో. ఏనిసా భిక్షువకటవా ధర్మ మార్గే ది ఉదౌ కలా కేలా విశేష ఎలీమ కదాగండు హొందనే కోమారి మీ ధర్మావబోధే కరాయంట తమై ఉత్సాహకరంటోన్. మీ జీవితే ధర్మ అవబోధే కరాయన అనం అపి మీ దినవల దేశనాకరాన్ని సత్య సంబంధ దేశనా మాలావా ఏట తేంటోన అవబోధ కరగండోన పర సమ్ముతి సత్యకి అన్ని కుమక్త కేల ఏట అవబోధయక్ తేండోన సమ్ముతి సత్య అవబోధ కరన్నెతువ పరమార్థ సత్య అవబోధ కరండద్బే పరమార్థ సత్య దకిన్నెతు ఆర్య సత్య అవబోధ కరండద్బే ఒన్నోయ వచన తునేతులే తమై పిన్నత్ని కినిక్ నివనట పత్తుని సమ్ముతి సత్యత్ అవబోధ కరండోను పరమార్థ సత్యత్ అవబోధ కరండోను కినిక్ మాగపల లభాన్ని ఆర్య సత్య అవబోధ కిరీమి. ఈ ఆర్య సత్య అవబోధ కిరీమి కినికి తామ వేదగద్దయాక్ పిన్నత్ని పిన్నత్ని మీ బుదురజానన్ వహన్సేగే బుద్ధ దేశనావట అను బలపువామ సమ్ముతిం బలాపు ఇక సమ్ముతి అయింకరల పరమార్థం బలన కొట శూన్యతావ్యాక్ దర్శనీ విను అన్ని శూన్యతావే దర్శనీ విన తన ఆర్య సత్యం విమసా బలువామ తమై కెని నివన్నట పత్తేని అన్ను వివాక్యే హొందట ఒలువి త్యాగానిక వాటినో మొకద్ద మీ సమ్ముతి సత్యం విమసా బలన కమక్ తేండోన ఏ సమ్ముతి సత్యం విమసా బలన కొట ఏయా మీ సమ్ముతి ఇవత్కరల బలన కొట పరమార్థయ మునగహిన సమ్ముతి అయింకరల బలను పరమార్థయం బలన కొట ఏయాతుల శూన్యతావ్యాక్ హిస్ భవాక్ దేహాతుల జానిత వినో నీకు ధనీ మాత్రయాక్ వితరైతే ఎన్ని ధనీ మాత్రయాక్ వితరైతే ఎన్ని కేలా ఏ ధనీ మాత్రయ తుల పవా క్షయవీయన భవ నుపవతిన భవ අල්ලියේ තැලිල වාසය කරන්න බැරි බවක් ප්‍රකට වෙනවා. මොන්න තරං හිස් දෙයක් එක්කද මම ඉඳලා තියෙන්නේ, උගත්කං බුද්ධිමත්කං ආරෝ මේවා කියලා හදාගත්තේ මොන්න තරං හිස් දේවල්ද කියලා අපේ සිත මේ පරමාර්ථයේ පැත්තට එකතු වෙනවා. එකතු වෙනකොට දර්ශනීය වෙන දේ තමයි ශුන්්‍යත භව. ඒ ශුන්්‍යත ස්වභාවය තුල පවා ක්ෂය වී යන කම නිසා දුක්ඛාරිය සත්‍යයෙන් ඒ ශුන්්‍යත භව පවා විමසා බැලීමෙන් ශුන්්‍යත කියලා බවක් දැනින්නේ කොහෙටද? සිතටනේ. හිස් බවක් වැටහෙන්නේ සිතටනේ. හිස් බවක් දැනෙන මට්ටමට ඒ වෙලාවේ යාට සිතුවිලි තියනවද නැද්ද? තියෙනවනේ. අන්නේ ඒ විදියට සිතුවිලි ගැලීම පවා ආර්ය සත්‍යින් විමසා බැලුවොත් තමයි එයා තුල සරුවාකාර උපේක්ෂාවකට සිතපත් වී නිවනටපත් වේ. ඕක තමයි රටාවක එක. බලන කොච්චර මේ කාරණේ අපට තේරුම් කරගන්න පුළුවන්ද? එතකොට කෙනෙක් මඟඵල අවබෝධය කරා යනවා නම් එයාට තියෙන්න ඕන සම්මුති සත්‍යද, පරමාර්ථ සත්‍යද, ආර්ය සත්‍යද ඔස්සේ විමසා බලන කමක් එයාට වමනා කරනවා. ඒක එයාගේ ජීවිතේට ඕනමයි, නැත්තම් මුකුත් කරගන්න බෑ. සම්මුතිය කියන එක ඇතුලේ මුකුත්ම නෑ නෙමෙයි තියනවා. සම්මත කරගත්තේව නැද්ද? තියනවා. කාටවත් කියන්න බෑ ඒවා අපේ මනසේ හැදිච්ච ඒවාමයි කියලා. සම්මුතියකට එළඹීමක් තියෙනවා. ඒ විශ්වාසවන්ත කටයුතු විදිහට එළඹෙන්න අපි උත්සාහ කරනවා. රාජතාන්ත්‍රික සම්මුතියන් තියෙනවා. එතකොට ඒ සම්මුතියන් අභිභවා ගියාට පස්සේ සදාචාර සීමාව බිඳ වැටෙනවා. සම්මුතිය අභිභවා ගිහින් ගනුදෙනු කරන්න ගියොත් සදාචාර සීමාව බිඳ වැටෙනවා. පරමාර්ථ සත්‍යයෙන් බලනකොට මොකක්වත් නැහැ, හිස් බවක් නේ වැටෙන්නේ. වැඩක් නැහැ, හිස් බවක් තියෙන්නේ. අදින් පස්සේ අපි අතර කිසි සම්බන්ධයක් නැහැ. මම ඔයාට අම්මා කියලා කිව්වට හිස් බවකින් නිපේන්නේ සතර මහා ධාතු. මෙතන තියෙන ආයතන ටිකක්, ස්කන්ධ ටිකක්, මේ දෙතිස් කුණුව කොටස් ටිකන්නේ. ඇති වෙලා නැති වෙලා යන එකන්නේ. ඒ නිසා ඔයා ගැන ඔයා බලා ගන්න, මං ගැන මං බලා ගන්නම් වගේ එකම ගියොත් එයාගේ සදාචාර සීමා කඩාගෙන වැටෙනවා. ඒ නිසා සම්මුතිය තුළ සත්‍යයක් පවතිනවා. බොරු නිමි සම්මත කරගත්තේ ඇතුළේ සත්‍යයක් පවතිනවා. අභ්‍යන්තර සතර මහා ධාතු, බාහිර සතර මහා ධාතු මත යැපෙන එක වෙන්නේ කියලා බලලා වැඩක් නෑ, මේ කණ එක බොන එක බෙහෙත් බොන එක අරෝම වැඩන්නේ ඕවා මොකටද ඉතින් කොහොමත් මැරිලා යන එකනේ, මේකේ මොකද්ද ගන්න තියෙන්නේ කියලා බැලුවොත් මොකද වෙන්නේ? සදාචාර සීමා බිඳ වැටෙනවා. එනිසා මේ සම්මතය තුළ යම් සත්‍යයක් පවතිනවා. හැබැයි ඒ සම්මුති සත්‍යයේ ස්වභාවය තමයි අපි එකතු වෙලා සම්මත කරගත්තේ වාතියෙන්නේ. අපි එකතු වෙලා, අපි හැමෝම එකතු වෙලා සම්මත කරගත්තේ වාතියෙන්නේ. ඒ සම්මුතීන් සමහර විට අල්ලපු ගෙදර කෙනාට අදාළ නැහැ. වෙන ජාතීන්ට අදාළ නැහැ. ඒක නේ කාලේ තිබ්බා සම්මුතීන් තිබුණා, උඩ රට නීතිය වෙනම තිබුණා. එතකොට ඒ උඩ රටට අයිති එක පහත රටට ඒක අදාළ වෙන්නේ. බලන්න ජාතීන් වලට සම්මත කරගත්ත නෛතික සීමා නැද්ද? තියෙනවා. විවාහ නීති එහෙම තියෙන්නේ. ඒව සම්මුති. ඒවට වටිනාකමක් දෙන්න හොඳ නැහැ. සම්මුති. එතකොට ඒවා මේ මිනිස්සුන් එකතු වෙලා සම්මත කරගත්තේ වගේ වගේ ඇත්තක් නැහැ ගැඹුරින් බැලුවාම. එහෙනම් සම්මත සත්‍යයක් කියලා කියන්නේ මොකද්ද? ඒ සම්මුතීන් වලට එකතු නොවුනාම, ඒ සම්මුතීන් වලට යම් අගයක් නොදී ආ එකෙන් අයින් වෙලාම ගනුදෙනු කරන්න ගියොත් පරමාර්ථය දකින්නේ නැතුව සදාචාර සීමා බිඳ වැටෙනවා. අම්මා පුතා අතර තියෙන සම්බන්ධතා බිඳ වැටෙනවා. දෙමව්පියෝ දරුවා අතර තියෙන සම්බන්ධතා බිඳ වැටෙනවා. ඒ නිසා මේ සම්මුතිය කියන එක අපි බලන්නේ, මේ සම්මුතියේ ලක්ෂණය තමයි මේ සම්මුතියින් වලට ආවේනික ස්වභාවය සකස් වෙච්ච බවක් තියෙනවා. සකස් වෙච්ච බවක්, සාකච්ඡාමය බවක් තියෙනවා. ඒ සකස් වීමටයි සම්මත කරගෙන තියෙන්නේ අපි. සකස් වෙලා රිද්මයකට සකස් වෙලා ඒ සකස් වීමට තමයි අපි සම්මුතියින් වල අගය වටිනාකම දීලා තියෙන්නේ. දැන් මේ රූපය ගත්තොත් සකස් වෙලා තියෙනවා. එතකොට තමයි සම්මුතියකට එන්න පුළුවන්. මේ සකස් වීම මේ විදිහට තියෙන්න ඕන. එතකොට මේ දැන් ওই පින්නතුල ওই විදිහට සුදු ඇඳගෙන ඔක්කොම ආවම පාර යනකොටම කට්ටිය දන්නවා, එක්ක බණ ගෙදරක ගිහින්, එක්ක මල ගෙදරක ගිහින්. ඔය සකස් වීමට අපි සම්මුතියකින් එළඹිලා තියෙනවා. දැන් සමහර ආගම් තියෙනවා කළුණිය අඳින්නේ, මලගෙදරට කළු අඳින්නේ. ඒ සම්මුති නිවා තුල කිසිම පරමත්තක් නැහැ. ඒ නිසා තමයි බුද්ධ වචනේ ඇඳුම් වගේ දේවල් එච්චර තැකීමක් කරන්නෙම නැත්තේ. කවදාවත් බුද්ධ වචනේ අහන්නේ නැහැ. ඇයි ඔයා ඔය විදියට ආවේ? ඔහොම මොකද ආවේ? ඕම ඇඳගෙන පන්සල් එනවද? අහන්නේ නේ කවදාවත්. එහෙම අහනවා නම් අර සම්මුතිය විතරයි යාගේ ජීවිතේ තියෙන පරමාර්ථයක් දකින්නේ. භික්ෂුවක් වුණත් අහනවා නම් ඇයි ඔහම ආවේ පන්සලට කියලා අහනවා නම් ඒ භික්ෂුව පරමාර්ථ සත්‍ය ගැන කිසිම උනන්දුවක් නැතිකින්. දැන් මෙහි සලකනවා සම්මුතියක් සුදු අඳින්නේ පාරිශුද්ධත්වයේ විදියට. සුදු අඳින්නේ. නමුත් ඔය චීනේ වගේ රටවල් වල උපසංස්කෘතියක් තියෙනවා. ඒගොල්ලෝ සුදු අඳින්නේ බොහොම දරදඬු මිනිස්සු. මලේච්ච මිනිස්සු නිකන් අපේ ටිකක් ඔය දරදඬු මිනිස්සු ඉන්නේ. නිකන් පාතාලේ වගේ භයානක මිනිස්සු. ඒගොල්ලෝ සුදු අඳින්නේ, ඒගොල්ලන්ගේ සම්ප්‍රදායේ වචනයක් තියෙනවා, ඒගොල්ලෝ සුදු අඳින්නේ කළු කළු ගති වහ ගන්නට කියලා. එනිසා මේ චීනී උපසංස්කෘතියෙන් තියෙන සමහර පළාත්වල සුදු අඳින මිනිස්සුන්ට ටිකක් මිනිස්සු හරි බයයි. හේතුව එහෙම සුදු අඳින මිනිස්සුන්ට බය ඇයි? ඒගොල්ලෝ හිතන් ඒගොල්ලන්ගේ සංස්කෘතිය අර ඒගොල්ලෝ සුදු අඳින්නේ ඒගොල්ලන්ගේ ප්‍රචණ්ඩත්වය පෙන්වන්න, තමන්ගේ දරදඬුකම පෙන්වන්න. දැන් ලංකාවේ සුදු අඳින්නේ, ලංකාවේ සුදු අඳින්නේ පාරිශුද්ධත්වයේ සංකේතවත් කරන්නේ. එතකොට මෙහි සුදු අඳින කෙනෙක් චීනෙටත් ගිහින් සුදු ඇඳුවොත් එහෙම සම්පූර්ණයෙන්ම සම්මුතියින් වල ගැටුමක් ඇති වෙන්නේ. එහෙනම් මේ සම්මුතියින් වල ස්වභාවයක් තියෙනවා, ආකෘතික ගතයි. සම්මුතිය ආකෘතියටයි අදාළ. ආකෘතියටයි අදාළ. එතකොට මේ සම්මුතියින් ඒ ආකෘතිය ඇතුලේ මිනිසුන්ට සිතුවිලි ප්‍රවාහයක් ගලනවා. සම්මුතිය දැන් මේ වගේ පුටුවක මම වාඩි වෙලා ඉන්නකොට ඔයාලට මේ පුටුවේ වාඩි වෙන්න හිතෙන්නේ නැහැ. මේක දෝක ධර්මාසනයක් කරවමෙව කියලා කියනවා. ඉතින් මේ වගේම පුටුවක් ටිකක් ලොකුවට හදාපු පුටු ගෙදර තියෙන්න බැරිද? පුළුවන්. ඒවට ධර්මාසන කියලා කියන්නේ නැහනේ. ඒවා සාමාන්‍ය මිනිස්සු විවහාර කරන. හැබැයි මේ වගේ වටපිට ආකෘතියක මේ පුටුව තිබ්බොත් අපි එකහෙලා පිළිගන්නවා, ඕක ධර්මාසනෙ. ඕකේ හාමුදුරුවෝ විතරයි වාඩි වෙන්නේ. ඔය වගේ පුටුවල අපි වාඩි වෙන්නේ නැහැ කියලා අපි තුල සම්මුතියක් තියෙනවා පින්වත්නි. එතකොට මේ සම්මුතිය මේ අපි සම්මත කරගත්තේවා මිසක් ඒවා තුල යථාර්ථයක් ගැඹුරින් බැලුවාම නැහැ. දැන් පරමාර්ථයෙන් බලනකොට බලනකොට අර සම්මුතිය තුල වටිනාකම කඩාගෙන වැටෙනවා. පරමාර්ථයෙන් බලනකොට එතර පරමාර්ථයේ සම්මුතියේ ස්වභාවය මොකද්ද? සකස් විච්චකමක් තියෙනවා. සකස්සුණු බවක්. ආකෘතිකගත වීමක් තියෙනවා. ඒ ආකෘතියට අදාළ සම්මුතිය. ඒ ආකෘතියට අදාළයි. මේ ආකෘතියට අදාළයි සම්මුති. එතකොට මේ සම්මුතියින් වල ස්වභාවය ඔක තමයි. මේ රූපය අපි මේ සවිඥානික රූපේ සම්මත කරගන්න. කොහොමද සම්මත කරගන්නේ? ඔය මගේ දුව, ඔය තමයි මගේ පුතා කියලා සම්මත කරගන්නවා. ඒක සත්‍යයක් තියෙන කුමක් නිසාද? ඒ සම්මතය ලෝකෙටත් අදාළයි. ඔගොල්ලෝ අඳුන්නලා දෙනවනේ, මේ තමයි ස්වාමින් වහන්ස මගේ අම්මා, මේ තමයි මගේ තාත්තා, මේ මගේ දරුවා කියලා කිව්වාම ආය හම්බ වුණා. මේ සම්මුතිය ඇතුලේ අපට මතකයක් නැද්ද? තියෙනවා. ඔයා හවලාගි පුතානේ, දහවලාගි දුවනේ. එහෙනම් ඒක බොරු නෙමේ, මනසින් එකක් නෙමේ. ඒ සම්මුතිය ඇතුලේ යම් ඇත්තක් තියෙනවා, සම්මත සත්‍යයක් තියෙනවා. ඔක්කොම බොරු කියන්න බෑ. ඕක ඔළුවේ ප්‍රශ්නයක් කියලා කියන්න බෑ. එහෙනම් සම්මුතින් වල සත්‍යයක් තියෙනවා. හැබැයි මේ සම්මුතින් වල පවතින සත්‍ය ආකෘතික ගතයි, ආකෘතියටයි අදාළ. ඒවා අපි තනි තනිව සම්මත කරගෙන විවහාර කරගෙන ඉන්නවා. සම්මුතිය ඉවත් කරොත් එහෙම, සම්මුතිය ඉවත් කළොත් අර පරමාර්ථයේ පෙනුණු ශුන්්‍යතාවයක් දැర్శණේ වෙලා, සම්මුතිය කියන්නේ නිකන් දැනීම මාත්‍රයක් විතරයි නේද කියලා දැනෙන්න පටන් ගන්නවා. පරමාර්ථයෙන් බලනකොට මොකද්ද වෙන්නේ? පරමාර්ථයෙන් බලනකොට අපි කරන්නේ සම්මුතිය ඉවත් කරනවා. සම්මුතිය ඉවත් කරලා බලනකොට ශුන්්‍යතාවයක් නිකන් හිස් අර කලින් දුන්න වටිනාකම ගැන නිකන් බොරු වැඩක් නේද කළේ වගේ එකක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට සම්මුතිය කියන එක යාට දැනෙනවා, මේ මට දැනෙන එකක් විතරයි ඒක, ඇත්තටම ලෝකෙට අදාළ එකක් නෙවෙයි කියලා දැනෙන්න පටන් ගන්නවා. මනේ මට මේ මට පොඩි දැනීම මාත්‍රයක්. ඒ දැනීම මාත්‍රයද ක්ෂය වික්ෂය වී යනවා. දැනීම මාත්‍රේ දැනින්නේ කොහෙටද? සිතට දැනින්නේ. මේ දැනීම මාත්‍රේ ක්ෂය වික්ෂය වී යනවා, නිරතුරුව හටගෙන බිඳිලා යනවා. මට දැනිනේවා එක දිගට තියන්නේ හිතේ. ඒ දැනෙන එක දිගට දිගට කල්පනා කළොත් දැනෙනවා. ඒ දැනෙන්නේ කොයි මට්ටමේද? මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ. නැත්තම් දැනෙන්නේ නැණි. ගතයි සිතයි දෙකම දැනි පවතිනකොට තමයි ඒ දැනීම මාත්‍ර පදනම් කරගෙන සිතුවිලි ප්‍රවාහයක් හිත තුල ජනිත වෙන්නේ. මම මේ කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් සම්මුතියක් තියෙනවා, සම්මුති ආකෘති. හොඳට ගන්න ඔළුවට, මම මේ කියන්නේ සම්මුති ආකෘතික ගතයි, ආකෘති වලට අදාළයි. ඒවා ලෝකෙට පරම ඇත්ත නෙමෙයි. ඒ දැනීම මාත්‍ර ආකෘතික ගතයි. ඒ ආකෘතික ගත වීම, ඒ ආකෘතියට අදාළව අපි මතක තියාගෙන ඉන්නවා. ඒකේ සත්‍යයක් තියෙනවා, බොරුම නෙමෙයි. පරමාර්ථයෙන් බලනකොට මේ අපි සම්මත කරගත්තේවා, පරමාර්ථයෙන් බලනකොට සම්මත කරගත්තේවා මේ අපේ සිතට දැනෙන දැනීම මාත්‍රයක් විතරයි නේද? මේක මහ ශුන්්‍යතාවයකින් දැర్శණය වෙනවා. මොකද්ද මේ දැනීම මාත්‍රය? නිරතුරුව හටගෙන බිඳිලා යන එකක් නේද? මේක අපි සම්මත කරගත්ත දෙයක් නේද? මේ தත්ත්වය අපි සම්මත කරගත්ත දෙයක් නේද කියලා සම්මුතියක් බව, ඒක දැනීම මාත්‍රයක් බව. ඒ දැනීම මාත්‍රේ ගොඩ නැගෙන්නේ කොයි පදනමේදද? ගත සහ සිත දෙක දැනි පවතින මට්ටමක් තුල. සම්මුතිය ඇතුලේ පවා අපට දැනෙන්නේ මේ ගතයි සිතයි දෙක දැනි පවතින මට්ටමක් තුල. ගතයි සිතයි දෙක දැනි පවතින මට්ටමක් තුල. එතකොට ගත සහ සිත දෙක දැනි පවතින්නේ නැත්තම්, ගත සහ සිත දෙක දැනි පවතින්නේ නැත්තම් පින්වත්නි, සම්මුතිය ඇතුලේ කිසිම දැනුවත්කමක් එන්නේ නැහැ. දැන් ඔයාලා සම්මත කරගෙන හිටියට නිදාගෙන ඉද්දී සම්මතයන් සම්බන්ධ ඔයාලට මොනවා හරි තේරෙනවද නිදාගෙන ඉන්න වෙලාවට? නැහැ. මොකක්වත් තේරෙන්නේ නැහැ. දුව තේරෙන්නේ නැහැ, පුතා තේරෙන්නේ නැහැ. නින්දට වැටුණාට පස්සේ ලැජ්ජා බය තේරෙන්නේ. ඒකනේ නිදාගෙන ඉද්දී ඉංගේ ඇඳුම් තියනවාද කියලාවත් එහෙම ඉච්චර අපිට කිසි වගතුගක් නැහැ. ඉරියව්ව තේරෙන්නේ නැහැ. ඇයි? ඒකට හේතුව අර ගත සහ සිත දෙක දැනි පවතින මට්ටම නැහැ. ගත සහ සිත දෙක දැනි පවතින මට්ටම නැහැ. එනම් මේ සම්මුතියින් පදනම් කරගෙන එයාට දැනීම මාත්‍ර එන්නේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ. ගත වෙනම සිත වෙනම බැලුවාම කිසිම දැනීම මාත්‍රයක් නැහැ. මේ ගත සහ සිත දැනෙන මට්ටම තුල ස්කන්ධ වශයෙන් විභාග කරලා බැලුවම මොකක්වත් ගන්න නැහැ. මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටම ආයතන ටිකක් විදියට බැලුවාම ඒවා ක්ෂය වෙලා යන, නිරුද්ධ වෙලා යන විදියට බැලුවම මොකක්වත් ගන්න නැහැ. පරමාර්ථයෙන් බලනකොට ශුන්්‍යතාවයක් දැర్శණය වෙන්න ගන්නවා. ශුන්්‍යතාවයක් දැర్శණය වෙන්න ගන්නවා. ඒ ශුන්්‍යතාවයේ දැర్శණය වෙනකොට ඒ දැర్శණය වෙන මට්ටමත් ශුන්්‍යතාවයකින් වැටෙන කමක් තියෙන හිස් බවකි. වැඩන්නේ මොකක්වත් ගන්න නැණි. නිකං නිරතුරුව ක්ෂය වෙලා යන අත්දැකීමක් නේද තියෙන්නේ. ඒ අත්දැකීමත් මා තුල ගතසිත දෙක දැනෙන මට්ටමට අදාළයි. ඒකනේ ගතසිත දෙක දැනෙන මට්ටම තුල තමයි අඳන්න පුළුවන්, වැළපෙන්න පුළුවන්, සෝසුසුම් හෙලන්න පුළුවන්. ගතසිත දෙක දැනෙන මට්ටම නැත්තම් මිනිසුන්ට සෝසුසුම් නෑ, කඳුළු නෑ, අඳන්නේ නෑ, වැළපෙන්නේ නෑ, මොකුත් නෑ. එහෙනම් මිනිසු අඳන්නේ ලෝකේ ප්‍රශ්නයක් නිසා නොව තමන්ගේ ගතසිත දෙක දැනෙන මට්ටමක් තුලයි ලෝකේ අඳන්නේ. තමන්ගේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමක් තුලයි ලෝක ප්‍රශ්නයක් නිසාම නිමි. එහෙනම් මේ ලෝකේ දුක කියන්නේ, හොඳට මම මේ කියන එක තේරුම් ගන්න, දුක කියන්නේ ලෝකය ඔබට අරන් ආපු දෙයක් නොව, ලෝකය විසින් ඔබට අරන් ආපු දෙයක් නොව, ගත සහ සිත දෙක දැනෙන මට්ටමටයි දුක කියලා කියන්නේ. කියලා අර ගත සිත දෙක දැනෙන මට්ටම දුක්ඛාරිය සත්‍යයෙන් විමස ගන්නකොට ඒකට කියනවා ආර්ය සත්‍ය කියලා. ඔන්නෝකට තමයි සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඔය තුනම අවබෝධ කරන්නේ නැතුව කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ. කාටවත් නිවන් දකින්න බෑ. දැන් උදාහරණයක් විදියට අපි මෙහෙම ගමු. පින්වත්නි, ඔබගේ සිතේ රාගය උපදිනවා කියලා හිතන්න, එක්ක ද්වේෂය උපදිනවා කියලා හිතන්න. ඔබේ සිත තුළ රාගය හෝ ද්වේෂය උපදිනවාය කියලා හිතන්න. එතකොට රාගය හෝ ද්වේෂය ඔබේ සිත තුළ ජනිත වෙනකොට, රාග ද්වේෂ ඔබේ සිත තුළ ජනිත වෙනකොට, ඒ රාග ද්වේෂයන් පදනම් කරගෙන සම්මුතිය ඇතුලේ ඔබල වැඩ කරන්නේ කොහොමද? සම්මතය ඇතුලේ වැඩ කරන්නේ මට රාගේ ඉපැද්දුවේ මෙන්න මේ කෙනා, මට දේසේ ඉපැද්දුවේ මෙන්න මේ කෙනා කියලා ඔයාලට පැටලෙන්න, ඇලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන් අරමුණු හම්බ වෙනවා. ඊට පස්සේ අරමුණුත් එක්ක හැප්පෙනවා, අරමුණුත් එක්ක ගනුදෙනු කරනවා, ඒ අරමුණු පරිස්සම් කරන්න බලනවා. දැන් රාග සිතක් අපිට ඇති වුණාම එක්කෝ දකින දෙයක් නිසා, එක්කෝ අහන දෙයක් නිසා, එක්කෝ දැනෙන දෙයක් නිසා, එක්කෝ හිතෙන දෙයක් නිසා අපිට රාගය උපදින්න පුළුවන්. රාගය කියන්නේ මොකද්ද? ඇලීම කියන එක. අපි ඇලෙන්න පුළුවන්, අපි රූප වලට ඇලෙනවා, ශබ්ද වලට ඇලෙනවා. රාගය කියන්නේ ඇලෙනවා කියන එකනේ. එතකොට දැන් අපි ඇලෙනකොට මේ සම්මත සත්‍ය තුල වාසය කරන කෙනා හැම වෙලාවකම කල්පනා කරනවා, මම ඇලුනේ මෙන්න මේ ලෝකෙට, මම ඇලුනේ මෙන්න මේ ලෝකෙට කියලා එයා ඇලුණු බාහිර ලෝකයක් පේනවා. හොඳට ගන්න ඕලුවට, මම ඇලුණු බාහිර ලෝකයක් තියෙනවා. දැන් Taman තුල කේන්තියක් ආවොත්, දෝමනස්සයක් ආවොත්, එහෙම දෝමනස්සයක් ඇති වුණාට පස්සේ ඒ දෝමනස මා තුල ඉපැද්දුවේ මෙන්න මේ බාහිර අරමුණ නේද කියලා හිතනවා. බාහිර අරමුණ නේද කියලා හිතනවා. ඔන්න ඔය සම්මුති භාවනා කරන කෙනා තුලත් සම්මුතියක් තියෙනවා. භාවනා කරන්න පුළුවන් පරමාර්ථයෙන් නොදකිනයි විනාගම් වල ඉන්නවා සමහර. ඔය මේ පොඩි පොඩි භාවනා ක්‍රම කරන තමරාගම් වල ඉන්නවා. ඒගොල්ලෝ ආර්ය සත්‍ය දකින්න සෝවන් වෙන්න බෑ. සෝවා ඒ කොහොමද භාවනා කරනවා? යා හිතනවා මෙන්න මේ භාවනා අරමුණට මම සිත ගෙනිච්චාමයි මම මේ සංසුන් වුනේ. එයාට සංසුන් වෙච්ච තමනුත් පේනවා, සංසුන් කරපු භාවනාරමුණත් පේනවා. අන්න සම්මුතියක් තියෙන. එයා හිතනවා මම සංසුන් වුණේ මේ භාවනාරම්මණය නිසා. අන්න සම්මුති සත්‍යය ඇතුලේ භාවනා කරන අයත් නැද්ද එතකොට? ඉන්නවා. සම්මුතිය ඇතුලේ භාවනා කරනකොට එයාට පේන්නේ මම සංසුන් කළේ මේ හාමුදුරුවෝ. දැන් මම සංසුන්. අන්න එයාට සංසුන් වෙච්ච යාවත් පේනවා, සංසුන් කරපු අරමුණත් පේනවා, ඒ අරමුණ ගෙන අපු හාමුදුරුවොත් පේනවා. ඊට පස්සේ හාමුදුරුන්ගේ පස්සේ යනවා. මේ සම්මුතියේ ස්වභාවයක් තමයි හැමදාමත් අරමු ලෝකය පස්සේ ලුහු බඳින එක. ලෝකය පස්සේ ලුහු බඳින එක සම්මුතියේ විශේෂ දෙයක්. එක මේ කියන්නේ ඔයාලා හොඳට තේරුම් ගන්න ඕනනේ. එතකොට තමයි අවබෝධයට යන්න පුළුවන්. එහෙනම් සම්මුතිය දැන් රාගයේ උපදිනකොටත් සම්මුතිය ඇතුළේ අපට කියවීමක් තියෙනවා. මොකද්ද? මා තුළ රාගය ඉපදෙමින් මේ අරමුණ තමයි. අරමුණත් පේනවා, රාගේ ඉපදිච්ච තමනුත් පේනවා. සම්මුතිය ද්වේෂය ඇති වෙනකොට මට කේන්ති ගියා ඇත්ත. හැබැයි කේන්ති ගැස්තුවේ ඔයා. අන්න සම්මුතිය ඇතුළේ එතකොට එතකොට මොකද වෙන්නේ? මේ සම්මුතිය ඇතුළේ වෝහාර මාත්‍රයකට, කියන්නේ විවහාරය තුළ භව කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. ඇයි? කේන්ති ගැසපු කෙනෙකුත් පේනවනේ. කේන්ති ගියේ බවත් පිළිගන්නවා. කේන්ති ගැසපු කෙනත් පේනවා. ඔන්න ඕක ලොකු පරමාර්ථේ නොදකින කෙනාගේ අරුබුදයක්. පරමාර්ථ සත්‍ය දකින් නැති කෙනා මුණ දෙන ව්‍යාකූල බැරෑරුම් ප්‍රශ්නයක් ඒක. ඔව් මට එයා පිළිගන්නවා කේන්ති ගියපු බව. ඔව් මට කේන්ති ගියා. හැබැයි කේන්ති ගැස්තුවේ මේ වචන කියපු නිසා. ඔයා ඔය විදියට කතා නොකළ නම් මම කවදාවත් කේන්ති ගන්නෑ. අන්න එතකොට දෝමනස්සයත් එයාට පේනවා. එයා තුළ හටගත්ත දෝමනස්සයත් පේනවා. දෝමනස්සේ ගෙන ආපු බාහිර ලෝකයකුත් පේනවා. මේ සම්මුතිය ඇතුලේ පවතින විශේෂ දෙයක් තමයි තමන්ව දැකීම සහ ලෝකය දැකීම. සම්මුතිය තියෙන විශේෂ දෙයක් මොකද්ද? තමන්ව දැකීමයි ලෝකය දැකීමයි. ඊට පස්සේ තමනුත් දකිනවා නම් ඔන්න ඔකයි තියෙන ප්‍රශ්නේ. මෙන්න මේකයි ප්‍රශ්නේ. හොඳට අහගන්න. තමනුත් දකිනවා නම් ලෝකයක් දකිනවා නම් කෝලහලයක් ඇති වෙනවා. ඊට පස්සේ භව කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙනවා. එහෙනම් මේ සම්මුතිය කියලා කියන්නේ භවය සකස් කරන පදනම. ඇයි? මට කේන්ති ගියා. ඔයා මාව කේන්ති ගැස්සුවා. ඒකයි ඔයා කේන්ති ගැස්සපුට සම මම මොකද කළේ? ඒකයි මං ඔහොම වැඩ කළේ, ඔහොම කතා කළේ, මං හිතුවේ ඔහොම. එතන මම හිතන පතන වැඩ කරන කතා කරන කමට හේතුව මොකද්ද? ඔයා මාව කේන්ති ගැස්සපු එක. එතකොට කේන්ති ගැස්සන එක ඇතුලේ දැන් මට මොකද්ද වෙලා තියෙන්නේ? අතුරු අතිරේක වැඩක් කරන්න වෙලා. මොකද්ද? හිතන පතන වැඩ කරන කතා බස් කරන කමක් ඇවිල්ලා. හිතන චේතනා පහළ කරගෙන චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය මනසන්න දැන් භව කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ සම්මුතිය කියලා කියන්නේ භව කර්ම රැස් වීමේ පදනම. බොරු නෙමේ සම්මුතිය කියන්නේ. වැඩක් නැහැ කියලා බලන එක නෙමේ. හිස් කියන එක නෙමේ. සම්මුතේ ඒකනි භාග්‍යතුනාස් බලන්නකෝ සම්මත සත්‍ය කියලා එකක් වදාලානි. ඒක අසත්‍යක්ම නෙමේ. සම්මුතිය තුල වාසය කරන කෙනාට ඒකේ සත්‍යතාවය තියෙනවා. එහෙනම් මේ සම්මතයේ ආවේනික ලක්ෂණය මොකද්ද පින්වත්නි? සම්මුතිය තුල පේන දෙයක් තමයි සම්මුතිය තුල තමන්ව දකින එක, ලෝකයේ දකින එක. ඒ තමන්ව දැකීම ලෝකයේ දැකීම පදනම් කරගෙන භව සංස්කාරයන්ගේ රැස්වීම. භව සංස්කාරයන්ගේ රැස්වීමක් තියෙනවා. යම් තැනක රැස්වීමක් තියෙනවා නම් එයාට පුනර්භවය තියෙනවා. රැස්වීම කියලා එකක් තියෙනවා නම් කොතන හරි එතන පුනර්භවය තියෙනවා. මිනිස්සු රැස් කරන එකනේ කරන්නේ. පිං රැස් කරනවා, පව් රැස් කරනවා කිය කිය කියන්නේ. සාමාන්‍ය සම්මුතිය ඇතුලේ වාසය කරන මිනිහෙකුට රැස්වීමෙන් මිදෙන්න බෑ. රැස්වීමෙන් මිදෙන්න බෑ. ඒ රැස්වීමෙන් මිදෙන්න බැරි. රැස්වීමෙන් මිදෙන්න බැරි. එයාට එයා කෙලස් ටික අවිස්සෙන කමත් තමන්ව පේනවා, කෙලෙස් ටික ගිනාපු ලෝකේ පේනවා. එනිසා ලෝකේ අරමුණු කරගෙන යා වැඩ කරනවා. ලෝකේ අරමුණු කරගෙන වැඩ කරන කම කියලා කියන්නේ එයා තුල රැස් වෙන භව කර්ම. එයා තුල රැස් වෙන භව කර්ම. එතකොට පරමාර්ථයෙන් බලනකොට ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. දැන් පරමාර්ථය අපි බලමු. එතකොට දැන් එහෙමනම් මතක තියාගන්න තව දෙයක්, මේ සම්මුතිය තුල වාසය කරන කෙනා තුල පරමාර්ථය නොදකින්නකම් නොදකින්නකම ඇතුලේ උනත් භාවනා කරන්න බැරිද? පුළුවන්. දැන් කෙනෙක් කියන්න පුළුවන් මම හරි සංසිඳුණා. මොකෙන්ද? මම සංසිඳුරු මම ඉන්නවා. සංසිඳුරු මම එක් පුද්ගලයෙක් නෑනේ. පංචස්කන්ධයෙන් හැටගෙන නිරුද්ධ වෙන්නේ ආයක දකින්නේ. මට මේ භාවනාව වැඩ කළා. මේ භාවනාව ඉගෙනු ඔය හාඳුරු. ඒතකොට භාවනාවත් පේනවා, මට වැඩිච්ච බවත් පේනවා, වැඩෙන භාවනාවට පාදක කරපු කම ආරම්මණයත් පේනවා. ඒක මූලික භාවනාවේදී බොහොම හොඳ දෙයක්. නමුත් පරමාර්ථ සත්‍යයේදී එයාගෙම මේ භාවනා කරද්දි පවා හුදු ස්කන්ධ ටිකක් ඇතිවි නැතිවි ගිය බව නොදැක්කොත් එයාට කවදාකවත් අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි පරමාර්ථය බලමු. පරමාර්ථයෙන් බලනකොට පින්වත්නි, රාගේ වුණත්, දේසේ වුණත්, සද්දා වුණත් ඔක්කොම අයිති වෙන්නේ මොනවටද? සංස්කාරවලට. රාගේ හෝ ද්වේෂේ හෝ මෝහයේ හෝ සද්දා මේ ඔක්කොම සංස්කාර විසෙහි අපි සංග්‍රහ කරගන්න පොදුවේ. එතකොට මේ සංස්කාර තමන්ගේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ උද්ගත වෙන එක. හරි. දැන් සද්ධාව ඇති වෙන්න නම් එක්ක දැන් උදාහරණයක් ගත්තොත් මේ වෙලාව වලට සද්ධාව උපදිනවනම් මේ බණ ඇහෙන්න ඕන. මේ භාග්‍යතුන් වහන්සේ ධර්මයට අදාළ තත්ත්වයන් පේන්න ඕන. එහෙනම් අපේ සිත තුල යම් සංස්කාර ටිකක් ජනිත වුණා නම් ඒ ජනිත වෙලා තියෙන්නේ ආයතනික අත්දැකීම නිසා. ආයතනික අත්දැකීම නැත්තම් ආයතනික අත්දැකීම නැත්තම් අපි තුල සංස්කාරයන් ජනිත වෙන්නේ නැහැ. ආයතනික අත්දැකීම නැත්තම් අපි තුල සංස්කාරයන් මේ ජනිත වෙන්නේ නැහැ. එතකොට අපි සද්ධාව ගත්තත්, රාගය ගත්තත්, දේශය ගත්තත් ඔක්කොම අපි සංග්‍රහ කරන්නේ සංකාර විසේ. ඒ සිතුවිලි නේ. දැන් රාගේ පෙන්වන්න බෑනේ. දේශේ පෙන්වන්න පුළුවන්. දේශේ ඇති වෙලා පාඩු ඉන්න පුළුවන්, hina වෙලා ඉන්න බැරිද? පුළුවන්. අපිට පේන්නේ නැහැ එළියෙන්. සමහර අය ඉන්නවා කේන්ති ගන්නවා, දත් මිටි ගාලා පාඩු ඉන්නවා. ආයි මොනවා කරන්නද කියලා එකලින් බොරුවට උඩින් hinaත් වෙනවා. හොයන්න බෑ. ඇයි? ඒක සිතේ ප්‍රවාහයක්. ඒක ගතේ ප්‍රවාහයක් නෙමේ. හැබැයි තමා තුල සිතුවිලි ජනිත වීම ඉබේ හටගන්නේ. සිතුවිලි ජනිත වීම ඉබේ හටගන්නේ. ඒ සිතුවිලි ජනිත වීම කියන්නේ මේ ගත සිත දෙක දැනෙන මට්ටම දීත වෙන දෙයක්. සංස්කාරයන්ගේ සමුදය ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ වෙන දෙයක්. ගතත් යථා පරිදි ක්‍රියාත්මක වෙන්න ඕන, සිතත් යථා පරිදි ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ගත සිත දෙක දැනෙන මට්ටම නැත්තම් මේ පුද්ගලයා තුල මේ අවකාශයේ ගොඩ නැගෙන්නේ නැහැ. ගත සිත දෙක දැනෙන මට්ටමේ ඉන්න ඕන. එතකොට ගත සිත දෙක දැනෙන මට්ටමේදී සිත තුල සංකාර ගත වෙනවා. ඒ සංකාර ටික ඇති වෙලා නැති වෙලා යනවා. එයා මෙන්න මේක දකිනවා. මේ මා තුල සද්ධාව හෝ රාගය හෝ ද්වේෂය හෝ මොන ආකාරයක සිතුවිලි ටිකක් ජනිත වුණත් ඒ ජනිත වීම සිද්ධ වෙලා තියෙන්නේ බාහිර ලෝකයේ නිසා නෝ. බාහිර ලෝකය කියලා බලවම සම්මුතිය. බාහිර ලෝකයේ පැත්තට බලවම ඒකනේ භව කර්ම රැස්සින්. හොඳට බලන්නකෝ බුද්ධ ශාසනයෙම කියනවනේ වේදනා පච්චය තණ්හා වෙන්නේ කොහොමද කියලා. දැන් පටිච්ච සමුපාද තියෙනවා මොකද්ද? වේදනා පච්චය තණ්හා කියලා. වේදනා පච්චය තණ්හා වෙන්නේ වේදනාව තමා තුළ උපදිනකොට මේ වේදනාව ගෙන ආපු බාහිර අරමුණ දකින්න පටන් ගන්නවා. එයා තුළ ඇති වෙලා නැති වෙලා යන ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න ක්‍රියාවලියක් තියෙන්නේ. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ස්වභාවයක් තියෙන්නේ. නමුත් එයා හැම වෙලාවකම වේදනාව මා උදෙසායි, වේදනාව ගෙනාවෙ මෙන්න මෙයාවල් දෙයි, ඔයා ඔම්ම වැඩ කරපු නිසානේ මම මේ විඳවන්නේ. ඒ මොහොතේ ඒ පුද්ගලයා තුළ හටගන්න ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා කියන එක එයාට ඔළුවට යන්නේ නැහැ. පසපච්චය වේදනා කියලා දැක්කොත් පරමාර්ථය ආය භවයේ නැහැ. එහෙනම් භව නිරෝධය පරමාර්ථය පටිච්ච සමුප්පන්නතාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ, පින්වත් මහණෙනි, ඔබත් මමත් අප දෙදෙනාම මේ දීර්ඝ සසර ඇවිදින්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවිච්ච නිසයි. පටිච්ච සමුප්පාදයෙන් ලෝකය විභාග කරගන්න බැරි වෙච්ච නිසයි. එතකොට පරමාර්ථයෙන් බලනකොට, දැන් සම්මුතියෙන් බලනකොට මොකද්ද? යාගේ රාගය හෝ ද්වේෂය හෝ සද්ධාව මොකක් හරි කමන්නේ. ඒවා ඉපදුච්ච තමන්ව දකිනවා, ඒවා උපද්දවපු අරමුණු දකිනවා සම්මුතිය ඇතුළේ. ඊට පස්සේ ඒ අරමුණුත් එක්ක යා වැඩ කරන්න පටන් ගන්නවා. ඒ අරමුණු ඇසුරු කරගෙන ක්‍රියාත්මක වීමක් ඇති වෙනවා. ඒක ඇතුලේ භව සංකාරයන්ගේ රැස්වීමක් තියෙනවා සම්මුතිය. භව සංස්කාරයන්ගේ රැස්වීම කියන්නේ දුක. එහෙනම් සම්මුතිය හැමදාමත් අපට අරන් ආවේ මොකද්ද? දුක. සම්මුතිය දුකට වඩා මොකක්? මට කියන්න, කොහේ හරි සම්මතයක් ඔයාලට ආස්වාදේ ගිනවන, ඔයාලා සම්මත කරගෙන පුද්ගල භවකිනුත් ඒකට වටිනාකම දීලා හිටිය එක දෙයක් ඕගොල්ලන්ව ආස්වාදයට පත් කරන හැමදාම දුක. ඔයාලා දරුවෝ නිසා සතුටු වුණාට වඩා දරුවෝ නිසා දුක්ුණා. හොඳට බලන්ද, ඔයාලගේ ජීවිතේ බලන්න, පොඩි ආස්වාදයක් නැතුවාම නෙමෙයි. හැබැයි ඔය දරුව නිසා අඬපු, වැළපුණු, සෝසුසුම් වෙලපු, කඳුළුත් එක්ක ගත කරපු බැරෑරුම් අවකාශයක් තියෙනවා. පුදුමාකාර බැරෑරුම් අවකාශයක්. අපි හිතන තරම් ලස්සන එකක් නෙමෙයි. මේ සම්මුතිය ඇතුලේ පුද්ගල භවකින් වටිනාකම ආරෝපණය කරපු එක හැමදාමත් අපි වැඬෙව්වා සැනසුවිනේ. හොඳට බලන්න, සම්මුතිය ඇතුළේ වටිනාකම් නොදී අපි මැදහත්ව හිටියා නම්, එබඳු ලෝකෙ අහිමි වෙද්දි, කඩා වැටෙද්දි, වෙනස් වෙද්දි අපි ඒව ගණන් ගත්තේ නැහැ. අපිට ඒවයින් කඳුලක් ඉපැද්දුවේ නැහැ. ඒව අහිමි වීම සම්බන්ධ අපට පීඩාවක් නැහැ. මේ මොහොතෙත් කොච්චර දේවල් අහිමි වෙනවද? උරුම කරුව ඇඬුවට අපි අඬන්නේ. මේ මොහොතෙත් කොයි තරම් දේවල් අහිමි වෙනවද? උරුමකාරයන්ගේ කඳුළු තියෙන්නේ, අපි අඬන්නේ. උරුමකරුවෙකු මුණ ගැහෙන්නේ, ඒ කියන්නේ මමත්වයේ කියන එක, මගේ කියන එක මුණ ගැහෙන්නේ සම්මුතිය ඇතුළේ විතරයි. පරමාර්ථයෙන් බලනකොට උරුමකරුවෙක් බලපුලුවන්කාරයෙක් පේන්නේ. ඒකනේ ආ පරමාර්ථය අවබෝධ කරපු උත්තමයෝ කවදාවත් බලපුලුවන්කාරකම පෙන්නලා නැහැ. පරමාර්ථය අවබෝධ කරාට පස්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටියා. සමහර අය දන්නේ නැහැ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා. මේ ඉන්නේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නේද කියලා ඉන්න අය දන්නේ නැහැ. දවසක් ස්වාමීන් වහන්සේ අතර සාකච්ඡාවක්. භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට ස්වාමීන් වහන්සේලා එකතු වෙලා, මේ රහතන් වහන්සේලාත් නෙමෙයි, විශාල ස්වාමීන් වහන්සේලා පිරිසක් අතර ධර්ම සාකච්ඡාවක්. ඒ ධර්ම සාකච්ඡාව එදෙනකොට භාග්‍යවතුන් වහන්සේ වැඩියා ධම්මශාලාවට. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඇතුළට වැඩියේ නැහැ. දොර ළඟ හිටගෙන වැඩ හිටියා. දොර ළඟට වෙලා සෑහෙන වෙලා හිටගෙන වැඩ හිටියා. දැන් මේ කතාව දිගට යනවා. පැය දෙකක් භාග්‍යවතුන් වහන්සේ හිටගෙන ඉන්නවා දොර ළඟ. ඇතුළේ ඉන්න සංඝ පිරිස දන්නේ නැ මේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කියලා. බැරිම තැන භාග්‍යවතුන් වහන්සේ උගුර පෑදුවා. එතකොට අර ඇතුළේ හිටපු සනසල බැලුවා හැරිලා. අනේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කියලා. ඉතින් ඉක්මනට අර කතාව නවත්තලා ඉතින් අවසාන භාගයේ කතාව තිබ්බි. බුදුරජාණන් වහන්සේ බුද්ධාසනෙට වැඩියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ බුද්ධාසනෙට වැඩියාම බුදුරජාණන් වදාලා, මහණෙනි, ඒක ස්වාමීන් වහන්සේම කහලා තියෙනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බොහෝ වෙලාව වැඩ හිටියා දණී සමා වෙන්න කියලා තියෙනවා. බුදුරජාණන් වදාලා නෑ, සමාව ගන්න ඕනේ. හැබැයි මං ගොඩාක් වෙලා හිටගෙන ඉඳලා මගේ කොන්ද රිදෙනවා කියලා තියෙනවා. මං එච්චර වෙලා හිටගෙන හිටියා කියලා තියෙනවා. බලන්නකෝ මේ පින්වත්නි, අර සම්මුතිය ඇතුලේ පුද්ගල බවක් ආරෝපණය කරලා භව සංස්කාරයන් රැස් වෙන ආකාරයට ලෝකයේත් එක ගනුදෙනු නොකරනකොට අතිරේක උපක්ලේශ ඉන්නේ. මම හවල් කෙනා, මම මෙහෙම කෙනෙක්, මෙහෙම ඒවා ඉන්නේ. ඒවා ඉන්නේ නැහැ. මං වගේ කෙනෙක් මෙහෙම වැඩකොළොත් හොඳ නැහැ, මගේ தත්ත්වෙට හොඳ ඒවා නැහැ. සම්මුතිය ඇතුළේනේ தත්ත්ව තියෙන්නේ. ආරෝපිත தත්ත්ව තියෙන්නේ සම්මතය ඇතුළේනේ. මං අහවලා, මං අහවල් කෙනා, මම මෙහෙම කෙනෙක් කියලා සම්මුත කරගෙන ඉන්නේ. දැන් ඔබ කවුද කියලා පාරේ යනකොට දන්නවද කට්ටිය? ඔබ විවහාර කරලා දෙන්න ඕනේ මං අහවල් කෙනා කියලා. විවහාර කරලා දෙන්න ඕනේ. එන මේ සම්මුතිය කියලා කියන්නේ වෝහාර මාත්‍රයක් විතරයි. ආය ගන්න මොකක්වත් නැහැ. දැන් පරමාර්ථයෙන් බලනකොට අර රාග, දේස, සද්දා ඔක්කොම යා සංස්කාර විසේමානේ, මොනවා වුණත් සංස්කාරනේ. ඊට පස්සේ ආ බලනවා මේ සංස්කාර ඇති වෙන්නේ කොහොමද? ස්පර්ශ ප්‍රත්‍ය ලෝකේ නිසා නෙමෙයි. බාහිර ලෝකේ නිසා සංස්කාර ඇති වෙනවා. නේ මේ සංකාර ඇති වෙන්නේ කොහොම? තමන් තුල සිතුවිලි ජනිත වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශේ නිසා. ස්පර්ශේ කියන්නේ පේන මට්ටමේ ඉන්න ඕන. සිතුවිලි නෑ නැත්තම්. ඇහෙන මට්ටමේ ඉන්න ඕන. දැනෙන මට්ටමේ ඉන්න ඕන. හිතෙන මට්ටමේ ඉන්න. ඒ හිතෙන මට්ටම තුල හිටි ගමන් රුවන්වැලි සෑය තියෙන්න පුළුවන්. හිතෙන මට්ටම තුල. හිටි ගමන් හිතෙන මට්ටම තුල රුවන්වැලි සෑය. හිටි ගමන් හිතෙන මට්ටම තුල අම්මා. හිටි ගමන් හිතෙන මට්ටම තුල තාත්තා. හිතරි ගමන් හිතෙන මට්ටම තුල දරුවා. දරුවා ගැන කල්පනා වෙනකොට සෙනෙහස උපදිනවා. රුවන්වැලි සෑය ගැන කල්පනා වෙනකොට සද්දා උපදිනවා. විටක ඔබගේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් මන ආයතන යනුව පවතිනකොට විටක සද්දාවද, විටක රුවන්වැලි සෑයද, විටක දරුවාද, විටක අම්මාද, විටක තාත්තාද? නමුත් පරමාර්ථ වශයෙන් බැලුවොත් තමන්ගේ මනස තුල සිද්ධ වුණේ මන ධම්ම මනෝ විඥාන කියන අත්දැකීම විතරයි. මන ධම්ම මනෝ විඥාන කියන එක විතරයි. හිත වඩා මොකක්වත් නැහැ. මනසයි ධර්මයි මනෝ විඥානයයි තුන එකතුනා විතරයි. ආයේ ගණ්ඩ කිසිම දෙයක් නැහැ පින්නොත්. එච්චරයි. වෙලාවකට මන ධම්ම මනෝ විඥාන රුවන්වැලි සෑය වුණා. වෙලාවකට මනෝ ධම්ම මනෝ විඥාන අම්මා වුණා, තාත්තා වුණා. නමුත් අර මන ධම්ම මනෝ විඥාන කියන එක දකින්න නැතුව අර මනසේ තියෙන தত্ত্বය බාහිර ලෝකෙට සසඳන්නම අපි හුරු වෙලා ඉන්නවා සම්මුතිය. මේ මනස තුල මන ධම්ම මනෝ විඥාන තුන එකතු වීම මනසේ ස්පර්ශය නිසා මන ආයතන අනුසිත පවතිනවා. මන ආයතන අනුසිත පවතින එක ඇති වෙමින් නැති වෙමින් යනවා. මානසිකාරය වෙනස් වෙනකොට රුවන්වැලි සෑය මනසිනේ. මානසිකාරය වෙනස් වෙනකොට දරුවා මනසිනේ. බිරිඳ මනසිනේ. එහෙනම් නිරතුරුව මනසේ දරුවා, බිරිඳ, රුවන්වැලි සෑය, අම්මා, තාත්තා නැහැ. එහෙනම් ඒවා නැත්තම් නිරතුරුව මනසේ දරුවා මතක් වෙනකොට උපදින සෙනෙහස මනසිනේ. නිරුද්ධ වෙලා යනවා. රුවන්වැලි සෑය මතක් වෙනකොට ඇති වෙන සද්ධාව නිරතුරුව මනසිනේ. දැන් ඔයාලා මේ බණ අහනකොට ඇති වෙන සංයමේ නිරතුරුව මනසේ තත්ත්වයක් නෙමෙයි. මේ බණ ඇහෙන මට්ටම ඇතුලේ මානසිකාරය පවත්වනකොට ඇති වෙන මනෝමය තත්ත්වයක්. ඒක මේ බණ අහලා ඉවර වෙච්ච ගමන්ම නිරුද්ධ වෙන නිරෝධමය තත්ත්වයක්. ඒක නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක් කියලා අර මේක විවහාර කරගෙන විස්තර කරගන්න පුළුවන් හැකියාව. ඒතර සම්මත සත්‍ය ස්වභාවය මොකද්ද? රාග දේශ මොහ, රාග දේශ සද්දාදී ඇති උනේ මා තුල. ඒවයි පැද්දුවේ මෙන්න මේ බාහිර ආරමුණු කියලා. අර තමන්ව සහ ලෝකේ අහුලන ගතිය තමයි සම්මුතිය. පරමාර්ථේ
මාව සහ ලෝකේ අහුලන් නැතුව මේ ලෝකේ මගේ රාගයේ හෝ දේශයේ හෝ සබ්බාවෝ කවරාකාර සංස්කාරයක් හෝ මගේ සිත තුළ ඇති වුණේ මා තුළ මේ ඒ ඒ තැන ස්පර්ශ ප්‍රත්‍යයෙන් නේද? ස්පර්ශය කියන්නේ ගත සිත දෙක දැනෙන මට්ටම. ගතත් යථා පරිදි තියෙන්න ඕන, සිතත් යථා පරිදි තියෙන්න ඕන. ගත සිත දෙක දැනෙන මට්ටමේදී නේද මේ වැඩේ උනේ? මේ කතාව අදාළ වෙන්නේ ගතත් සිතත් දෙක දැනෙන මට්ටමට නේද? ගත සිත දෙක දැනෙන මට්ටම තුල නේද මේ ප්‍රශ්නේ ඇති උනේ කියලා, ඒ ගතයි සිතයි දෙක දැනෙන මට්ටම, දැනි දැනි පවතින මට්ටම තුල සිද්ධ වෙච්ච අත්දැකීම ඔයගොල්ලන්ට පේනවා නම්, බාහිර අරමුණ වග කියන්න ඕන වගකීම් සහගත තත්ත්වෙ විදිහට පේන්නේ නැත්තම්, ගතසිත දෙක දැනෙන මට්ටම තුල ඇති වෙච්ච ආයතනික අත්දැකීම තුල නේද මේ රාගය හෝ දේශය හෝ සද්දාව හෝ මා තුල ජනිත උනේ කියලා බලන්න පුළුවන් නම්, එහෙම බලන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා පරමාර්ථ සත්‍ය. එහෙම බලන්න බලන්න සංසිඳනවා, භව සංකාර වලට එකතු වෙන්නේ නැහැ. අලුත්ෙන් සිතින් කයින් වචනින් වෙන ක්‍රියාත්මක වීම වලට එකතු වෙන්නේ නැහැ. ලස්සනයි ඒක. ඔය විදියට දැක්කහමම සසර නිමා වෙන්නේ නැහැ. ඔය විදියට දකින්නක ඉතා ඉහළ මට්ටමක්. එහෙනම් අපිට අවශ්‍යයි මොකද්ද? ආර්ය සත්‍ය, සම්මත සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය කියලා කියන්නේ මේ ගත සිත දෙක දැනි දැනි පවතිනවා නම් ඒක දුකක් පින්වත්නි. ඒකයි නිදාගෙන ඉන්න වෙලාවට දුක නැත්තේ අපිට. මොන සිහි නැති වෙච්ච වෙලාවට දුක නැහැ අපිට. නිර්වින්දනය කළාම දුක නැහැ. වේදනාව නැති කරන්න පුළුවන්නේ, ඇනස්තීසියක් දීලා වේදනාව නැති කරන්නේ. එතකොට දුක නැහැ. කපනවා, කොටනවා, ඉරනවා, වෙන වෙන කෑලි එකතු කරනවා මේ ඇඟට, දුක නැහැ. හදන්නේ යාට. ඇයි? ගත සහ සිත දෙක දැනෙන මට්ටමේදී අත්දැකීමට එකතු වෙන්නේ ස්වයං ස්නායු පද්ධති ආදියට කරපු යම් කිසි අවහිරතාවයන් මතුවෙලා, ගතේ අවහිරතාවයක් මතුවල. එතකොටත් සිතේ යථා පරිදි ක්‍රියාත්මක වීමට බෑ. ඒකනේ බුද්ධ ශාසනය කියන්නේ කොහොමද? මේ නාම රූප ධර්ම අඤ්ඤමඤ්ඤ වශයෙන් හැපෙනවා. එහෙමනේ කියන්නේ. ඒකනේ ධර්මිටි දෙකක් ගැන ප්‍රසිද්ධ උපමාව තියෙන. එක ධර්මිටියක් හේතු කරලා තිබම අනිත් ධර්මිටි එකට හේතු වෙලා තියෙනවා. එකක් නිසා එකක් හැපෙනවා. ගත සිත නිසා හැපෙනවා, සිත ගත මත හැපෙනවා. ගතට ඊතා බැරෑරුම් හානියක් සිද්ධ වූ වෙලාවට සිත නිරුද්ධ වෙනවා. ඒ නිසා මේ ගතට මොකක් හරි අභ්‍යන්තරික රුධිර වාහනයක් එම් වෙලා මොනවා හරි හානියක් වුණොත් එයා මැරිලා යනවා. එතකොට ගතේ පැවැත්ම සිතේ පැවැත්මට ප්‍රත්‍යයයි, සිතේ පැවැත්ම ගතේ පැවැත්මට ප්‍රත්‍යයයි. ඒ කියන්නේ සිතේ කර්ම ශක්තියම, ඒ කියන්නේ මිනිස්සු ආයුෂ ගෙවිලා මැරිලා යන්නේ. ආයුෂ ගෙවිලා මිනිස්සු මැරිලා යන්නේ. ඇයි? ආයුෂයේ තීරණාත්මක සාක්ෂිය කර්මයෙන් ගොඩනැගිලා තියෙන්නේ. කර්ම විඥානයක්නේ ගර්භාෂයට බැසගෙන තියෙන්නේ. එතකොට ඒ නිසා සිතේ ප්‍රත්‍යපකාරය ගතේ ප්‍රත්‍යයට බලපානවා, ගතේ ගත සිතට බලපානවා. එහෙනම් මේ ගත සිත දෙක දැනෙන මට්ටම තුල නම් රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ සද්ධාව හෝ කවරාකාරයක තත්ත්වයක් හෝ මතු උනේ. එයාට මේ ගත සිත දෙක දැනි දැනි පවතින එක දුක්ඛාරිය සත්‍යයෙන් දැනෙනවා නම් පින්වත්නි, එයාට දුක්ඛාරිය සත්‍යයෙන් බලනකොට සරුවාකාර සරුව ශුන්්‍යතාවයකට හිතපත් වෙනවා. වැටක්ම නෑ ගන්නේ. ගත සිත දෙක දැනෙන මට්ටමක් විතරයි තියෙන්නේ. මෙතන මම වශයෙන් ඉතිරිව ඇත්තේ කුමක්ද, මගේ වශයෙන් මොනවද ගන්න තියෙන්නේ කියලා අන්නාභිරණතියක් උපදින්න ගන්නවා. කල කිරීමක් උපදින්න දුක්කාර දුකේ සමුදය ආර්ය සත්‍යයෙන් බලනකොට මේ ගත සිතක දෙක දෙක දැනෙන මට්ටම තුළ පුද්ගල භවකින් අභිසංස්කාරයන්ගේ රැස්වීමක් දක්වා මම උඩුදුවන්නේ මන් තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා නේද? දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් බලනවා. මේ මොහොතේ අවිද්‍යාව නිරුද්ධ කිරීම පිණිස ගතසිත දෙක දැනෙන මට්ටමක් පවතින විතරක් පවතින නිසා හැප්පෙන්න ගැටෙන්න ඇලෙන්න බැඳෙන්න පැටලෙන්න නම් ලෝකයක් නෑ සංසුන් වෙ ඉන්නවා අර කියලා ඒ මොහොතේ පුද්ගලයා තුළ ඇති වෙන සංසිඳීම අවිද්‍යාව නිරුද්ධ වෙච්ච තැනක අලුතෙන් භව සංකර්ම රැස්වීමක් නෑ නේද කියලා බලනකොට දුකේ නිරෝධාරිය සත්‍යිකුත් එයා තුළ මතුවෙනවා. ඒ වෙනුවෙන් දිට්ටි සම්පන්න ශ්‍රාවකයෙකු විදියට ලෝකේ විමසා බැලීම කළ යුතුයි නේද කියලා බලනකොට මාර්ග සත්‍යයක් තියෙනවා. ඔන්න ඔය විදියට බලමින් එදිනෙදා වැඩ කරනවා සකල් සියලු ලෝකෙට යා කිසි කරදරයක් නෑ. ඒ කවදාවත් ලෝකයේ ගිනි තියන්නේ යා ලෝකයේ නිසා යා ගිනි ගන්නෙත් නෑ. එතකොට ලෝකයේ ගිනි තියන්නේ නැති වෙන්නත් ලෝකයේ නිසා යා ගිනි ගන්න නැති වෙන්නත් එයාට එකක් ඕනාරිය සත්‍ය. ඔන්න ඔය තුන තිබ්බොත් ජීවිතේ එයාගේ සිත සහ සිතුවිලි ප්‍රවාහය පදනම් කරගෙන සම්මත සත්‍ය පරමත්ත සත්‍ය ආර්ය සත්‍ය කියන එක පිළිබඳ ඉතා දැනුවත්කමක් තිබ්බොත් එයා දුක ඉවර කරනු බලන කොච්චර ලස්සනයිද. එයාට දුක ඉවර කරන්න පුළුවන්. එබඳු දුකේ නිමාවක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව මේ පින්තුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ කළුතර මාහිනටිඅංගල වෛද්‍ය නිල නිවාසෙහි පදිංචි වෛද්‍ය චේතනී ලක්ෂිකා බලපිටිය මහත්මිය, ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි චන්දිමා නිශාන්ති මහත්මිය ඇතුළු මේ පින්තුන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට සම්බන්ධ වෙනවා. වෛද්‍ය චේතනී ලක්ෂිකා බලපිටිය මහත්මිය ඇතුළු පින්තුන් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධේ ධර්මාවබෝධේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම යූබට් බලපිටිය සහ බේලින් සිල්වා කියන ඥාතිවරුන්ට අනුමෝදනා කොට තියෙනවා. ඩල්සී දේවපුරාරච්චි සහ නමින් මිය පරලෝකයේ අනෙකුත් සියලුම මෞප්‍ය දෙපාර්සවගත සියලු ඥාතීන්ට අනුමෝදන් කොට තිබෙනවා. චේතනී ලක්ෂිකා බලපිටිය වෛද්‍යතුමිය ඇතුළු චන්දිමා නිශාන්ති මහත්මිය ඇතුළු පිනතුන් නමින් මිය පරලෝකීය වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. මේ පිනතුන් සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. ධර්ම ශ්‍රවණ මේ කුසලය දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් උපනිශ්‍රය වේවා. සුවසේම නිවන් මඟ පූර්ණී කරගන්නට සියලු මහා සංඝරුවන්ටද මේ කුසල් හේතුපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ද්වේෂක්ඛයෝ